විශේෂයෙන් කතා කරන්න හැමෝමවත් තියෙනවද? උදේ මොනවද කතා කළේ? ඒ තුළින් ඇටේච්ච ප්‍රශ්න හරි නැතින වෙන දැනගතයුතු මොනවද කරුණු තියෙනවද? වෙන සූත්‍රයක් සාකච්ඡා කරමු. එතකොට අපි ටිකක් කතා කරමු මේ සුසීම සූත්‍රය කියලා සූත්‍රයක් වෙන සංයුක්ත නිකායේ. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී ඉතින් මහරහතන් වහන්සේලා බොහෝ සෙයින් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ ඉරියව් ආදී ප්‍රසන්නයි. ඒ නිසා බොහෝ සෙයින් ඒ කාලේ මහා ජනතාව බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නය කෙරෙහි පැහැදිලා ඉතින් චීවර, පින්දපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පසය බොහෝ සෙයින් භාග්‍යතුන් වහන්සේටයි මහා සංඝරත්නයටමයි පවරනවා. ඉතින් බොහෝ ලාභ සත්කාර උපදිනකොට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ලාභ සත්කාර ගොඩාක්ම අඩු වුණා. ඉතින් හරියට ඉර පායනකොට කලාමැදිරියන් එළිය නැති වෙලා යනවා වගේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ අන්‍ය තීර්ථකයන්ගේ බලය අඩු වුණා. ඉතින් ලැබෙන තරමක් ලාභ සත්කාර ඔක්කොම බුද්ධ ශාසනයටම ලැබෙන්න ගත්තා. ඒ කාලේ රජගහ නුවර හිටියා සුසීම කියලා පරිබ්‍රාජකේ. ඉතින් මහ විශාල පිරිසක් ඉන්නවා යාට ශ්‍රාවකේ ගෝලිය ගොඩාක්. ඉතින් ගෝලිය දවසක් සුසීම කියන පරිවේජ්‍යයට කියනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට නම් ඒ ශ්‍රාවක සංඝයාට නම් ලාභ සත්කාර ගලාගෙන එනවා. චීවර, සේනාසන, ගිලම්පස, පින්දපාත ඕන තරම් ලැබෙනවා. අපිට මේවා දැන් එකක්වත් හරියට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ගෝලියෝ ටික ඔක්කොම එකතුලා සුසීමට කියනවා ඔබතුමා යන්න ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් ගාවට. ගිල මහණෙන්ද කැමති කියන්නේ. කැමති වෙලා හොරෙන් ඉඳගෙන මේ බණ දහම් ටික ඔක්කොම ඉගෙන ගන්න. ඉගෙනගෙන ඇවිල්ලා අපිට කියන්න. එතකොට අපිටත් ඒ වගේ බණ කියනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාතිය ලැබෙයි. අපිටත් මේ චීවර පින්දපාත විශ් වෙන එකක් අඩු වෙන එකක් නැහැ කියලා දැන් සුසීම කියන පිරිවැජි නායකයාට කවුද කිව්වේ? ඒගොල්ලන්ගේ ගෝලියෝ ටික ඔක්කොම කිව්වා. කිව්වහම දැන් සුසීම මොකද කරන්නේ? ආ හොඳයි යවැත්නේ කියලා දවසක් ඉතින් පිටට කියලා එතන ඉන්න කෙනෙක් පිටට බාර දීලා සුසීම ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන් ගාවට ගිහිල්ලා වැඳලා කියනවා මේ බවත් ආනන්දයන් වහන්සේ මං කැමති මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙන්න. පැවිදි වෙලා උපසම්පදා වෙන්න කැමති. ඒපාර දැන් මේ ආවේ යටි අදහසක් තියාගෙන මොකක්ද අදහස්? දහම් හොරකම් කරන්නේ. දහම් හොරෙක් විදිහට යාර. දැන් කවුරුවත් දන්නේ නැහැ. ආනන්ද හැමදෙම මොකද කියන්නේ? හා හොඳයි කියලා මෙයාව එක්කගෙන ගියා බුදුරජාන් වහන්සේ ළඟට. දිල ස්වාමීන් මේ සුසීම කියනවා මේ මහාන වෙන්න ඕනේ කියලා. එපාර ආනන්ද සුසීම මහාන වෙන්න ඕනේ කියලා මහාන කරමු කියලා බුදුරජාන් වහන්සේ කිව්වා සුසීම මහාන කරන්න කියලා. දැන් මොන සුසීම මහාන වුණා. මහාන වෙලා උපසම්පදත් වුණා. දැන් උපසම්පදා වුණාට දැන් මේ බණ දහම් ඉගෙන ගන්න තමයි පුළුවන් තරම් මේ උත්සාහවත් වෙන්නේ. කොහොම ඉන්නකොට ඒ කාලේදී බොහෝ සෙයින් භික්ෂුන් වහන්සේලා තැන් තැන් වල ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟ අරිහත්ත්වය ප්‍රකාශ කරනවා. අරිහත්ත්වය කියන්නේ ස්වාමීනි මේ ශාසනේ භ්‍රමචර්යාව හැසිරලා ඉවරයි මම. කලයුත්තක් තියෙනවා නම් ඒක කළා මතු කලයුත්තක් නැහැ ආය මම ඉපදෙන්නේ නැහැ කියලා වික්ෂුන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ අරිහත්ත්වේ ප්‍රකාශ කරනවා. සුසීමත් ඉතින් සුසී මහමුදුරුත් පැත්තකටලා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාට හරි ප්‍රශ්නයක් මොකද්ද මේ අරිහත්ත්වේ මේ මෙහෙම කියන්නේ කියලා. දැන් මේ අරිහත්ත්වේ රහත් තමන් රහත් බව අංගවපු වික්ෂුන් වහන්සේ ගාවට සුසීම හාමුදුරුව ගිහිල්ලා අහනවා රත්නි ඔබ වහන්සේ බුදුහාමුදුරුව ළඟදී රහත් වුණා කියලා කිව්වා. ඈ මතු කලෙත්තක් නැහැ කියලා කිව්වා. මේ ඒ කියන්නේ ඔබ වහන්සේලාට පුළුවන්ද මේ කුරුල්ලෙක් වගේ අහසේ පියාඹලා යන්න පුළුවන්ද? වතුරේ පොළවේ වගේ ඇවිදින්න පුළුවන්ද? පොළවේ ජලයේ වගේ කිමිදෙන්න පුළුවන්ද? පර්වත, බිත්ති හරහා යන්න පුළුවන්ද? මේ වගේ එද්දිපාන්න පුළුවන්. එවැත්නි අපිට බෑ කියලා. එහෙනම් මේ අනිත්‍යයේ හිත තමන්ගේ හිතින් දකින්න ඔබ වහන්සේලාට පුළුවන්ද? බෑ කියලා. එහෙනම් පෙරවිසු කඳපිලිවල ඒ කියන්නේ මම ඉස්සර මෙහෙම හිටියා මේ වගේ කෑම ආහාර පාන ගත්තේ මේ වගේ වර්ණෙන් විස්සයි මේ වගේ පෙර ජීවිත කියන්න පුළුවන්. ඒකත් එහෙනම් මේ සක්සියේ ඉපදෙනවා මැරෙන හැටි කියන්න පුළුවන්. ඒකත් එහෙනම් කොහොමද වහන්සේ රහත් උනේ? දැන් මට හරි ප්‍රශ්නයි. ඊට පස්සේ කියනවා වැඩිනු සුසීමේනි අපි සුස්ක විදර්ශකව ප්‍රඥාවෙන් නිදුන අයයි කියලා. ඊට පස්සේ දැන් මට ප්‍රශ්නය කොහොමද මම මේකේ අර්ථය දැනගන්නේ? ඔබ දැනගත්තත් නොදැනගත්තත් අපි ප්‍රඥාවෙන් නිදුන අයයි කියලා වික්ෂුන් වහන්සේලා කියන දැන් මට ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ දෙගම සුසීම හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ හමුවේ අරිහත්ත්වේ ප්‍රකාශ කරන භික්ෂුන් වහන්සේලා ගොඩක් මම දැකලා තියෙනවා. ඒ අය ගාවට ගිහිල්ලා මම අහනවා මේ විදිහට ඇහුවා කියලා අර ඉස්සෙල්ලා කීපේවා කිව්වා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා මට කිව්වා උඹ දැනගත්තත් නොදැනගත්තත් අපි ප්‍රඥාවෙන් මිදුණු අයයි කියලා භාග්‍යවතුන් වහන්සේ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ලක්ෂණ දහම් පරියාය දේශනා කරනවා. සුසීම උඹ දැනගත්තත් නොදැනගත්තත් මුලින්ම ධම්මටිති ඥානය උපදිනවා, පසුව නිර්වාණ ඥානය උපදිනවා කියලා. ධම්මටිති ඥානය ඇති වෙන හැටි හා නිර්වාණ ඥානය ඇති වෙන හැටි දේශනා කරනවා. අපි ඒ ටික මට කියන්න ඕනේ. ධම්මටිති ඥානය කියන්නේ මොකද්ද? නිර්වාණ ඥානය කියන්නේ මොකද්ද කියන එක අපි ඒක කතා කරමු. ඊට පස්සේ මේ ධම්මටිති ඥානය පුබ්බයෝපෝ සුසීම ධම්මටිති ඥානං හොතු පච්චා නිබ්බාන ඥානං. මුලින්ම ධම්මටිති ඥානය වෙනවා, පසුව නිර්වාණ ඥානය වෙනවා කියලා එන්නලා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ එකින් එක විස්තර කරනවා. රූප වේදනා සංඤා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ පටිච්චසමුප්පන්න ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්නලා ඒ හරහා පටිච්චසමුපාදයේ දේශනා කරනවා. ඒ ටික පෙන්නලා අහනවා සුසීම නුඹ මේව දන්නවද කියලා. දන්නවා කියලා. ඔව දැනගත්ත කියලා නුඹට පුළුවන්ද එර්ධිපාති හරි එහෙම පාන්න? බෑ කියනවා. අන්න ඒකයි මේ වික්ෂුන් වහන්සේලා කිව්වේ මේ ධර්මය දන්නවා දැනගෙන මේ වගේ කර්මවලින් කෙලෙසුන්ගේ මිදිලා තියෙනවා. මිදුණට එර්ධිපාති හරි පාන නුවන වෙන එකක් ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ කියන එකයි කිව්වේ කියලා. ඊුවට පස්සේ කොහොම හරි සුසීම හාමුදුරන්ට මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දහම් සක් පාල වෙනවා, සෝවාන් වෙනවා. ඊට පස්සේ සුසීම හාමුදුරු භාග්‍යවතුන් වහන්සේ පාමුල අඳාගෙන වැසුනා නේ ස්වාමීන් වහන්සේ, මට සමාවෙන්න මෝඩේ කියම්සේද, බාලයේ කියම්සේද, අදක්ෂේ කියම්සේද, ඒ වගේ වරදමාව ඉක්මවා ගියා. මම මේ ශාසනයට ශ්‍රද්ධාවෙන් නෙමෙයි ආවේ, දහම හොරකම් කරන අදහසෙන්. දහම හොරෙක්ටයි මම මේ ආවේ. දහම හොරකම් කරගෙන ගිහින් අනිත් අයට කියන්නේ අනේ භාග්‍යවතුන් වහන්සේ මගේ වරදට මට සමාවෙන්න කියලා සුසීම හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ඉල්ලන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුසීම යම් කිසි කෙනෙක් වරදක් කරලා ඒ වරද නැවත දැකලා සත්තු පරිදි පිළියම් කරයි නම් ඒක මේ ආර්ය විනය අභිවෘද්ධියක් කියලා අපි ඒ වරදට සමාව වෙනවා කියලා බුදුරජාණන් සමාව දෙනවා. නබෝ දවසකින් සුසීමත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට මේ සුසිම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා තැනක් දෙන්නවා. සුද්ධයෝකෝ ධම්මට්ඨිත ඥානං හෝති. මුලින්ම ධම්මට්ඨිත ඥානය වෙනවා, පච්චා නිබ්බාන ඥානං හෝති, පසුව නිර්වාණ ඥානය වෙනවා. අනිවාර්යයෙන්ම සතර දුකින් ඈතර වෙන හැම කෙනෙකුටම මේ ධර්මතා මේ පිළිවෙලටමයි සතර දුකින් ඈතර වෙන්නේ. අපි නිවන් දකින්ද කියලා මොනවා හරි කළාට නිවන් දකින්ද බැහැ. මොකද නිවන කියන්නේ මොකක්ද, නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් කර ගන්නට ඕනේ. ඒ ටික තමයි අපිට මේ සූත්‍රයෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ, වටින්නේ. අපි ටිකක් කතා කරලා බලමු මොකද්ද මේ ධම්මටිති ඥානය කියලා කියන්නේ, මොකද්ද මේ නිර්වාණ ඥානය කියලා කියන්නේ, කොහොමද ධම්මටිති ඥානය මුලින් ඇති වෙලා පසුව නිර්වාණ ඥානය උපදින්නේ කියලා අපි ටිකක් සම්මර්ශනය කරලා බලමු. ධම්මටිති ඥානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකයේ පවතින යථා භූත ස්වභාවයක් තියෙනවා. ඒවන් ධම්මතා, ධම්ම නියාමතා, ධම්මටිතිතා, මෙසේ වූ ධර්මතාවයක්, ධර්ම නියාමතාවයක්, දහම් වූ පැවැත්මක් තියෙනවා ලෝකේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පවතින ලෝකයේ ඇත්තක් තියෙනවා. ඒකට තමයි ධම්මටිති ඥානය කියලා කියන්නේ. එතකොට ඉස්තරාම යම් කිසි කෙනෙකුට මේ ධම්මටිති ඥානය තමයි ලැබෙන්නේ. පසුව තමයි මේ ලෝක නිරෝධය පිළිබඳ, නිවන පිළිබඳ, දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ පහළ වෙන්නේ. එතකොට මොකද්ද මේ ධම්මටිති ඥානය, කොහොමද අපි ඒක දැනගන්නේ? මේ ධම්මටිති ඥානය ඊට පස්සේ කොටස් කීපයකින් යුක්ත වෙනවා. ධම්මටිති ඥානයට තව පැත්තකින් කියනවා යථා භූත ඥානය කියලා. සත්‍යං මේක ඥානෙ, පච්ච පරිග්ගා ඥානෙ කියලා නම් කීපයක් තියෙනවා. ඒකෙදි පොඩි පොඩි ප්‍රභේද තියෙනවා. මේ ඔක්කොගෙම එක තැනක නුවණක් තමයි ලැබෙන්නේ. අපි ඒකෙදි එතනදී පොඩ්ඩක් මේ ධම්මටිති ඥානය ගැන නුවණ ගවේෂණය කරලා බලමු. ධම්මටිති ඥානය කියන කාරණාව තේරුනොත් තමයි අපිට මේ නිර්වාණ ඥානය කියන එක උපදින්නේ. හරිද? එතකොට ධම්මටිති ඥානයට හම්බ වෙන්නේ නැත්තම් ලෝකේ හැමදාම පවතින යථා ස්වභාවයක් තියෙනවා. ඒ තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. නැතිනම් තව පැත්තෙන් ගත්තොත් නාම රූප කියන ධර්මතා දෙක. එතකොට මේ නාම රූප කියන ධර්මතා දෙකේ ස්වභාවය අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ. මේ නාම රූප කියන ධර්මතා දෙකේ රූපය ගැන අපි බැලුවොත්, රූපය ගැන නුවණින් සම්මර්ෂණය කළොත්, දැන් මෙතෙන්දි රූප කියනකොට අපි මෙච්චර කාලයක් ගන්න අපි අසුරු කරමු මට්ටමේ රූප සිහි කරගන්න එපා. හරිද? අපිට දැන් රූපයක් කියනකොට එක්ක ගහක් හරි මිනිස්සෙක් හරි ගෙයක් හරි කියලා මොනවා හරි හැඩතල යුක්ත සතහන් දැනුමක් සිහි වෙනවනේ නේද? එක්ක හැන සද්දයක් මේ වගේ දේවල් අපි සිහි වෙනවනේ, සිහි කරගන්නවනේ. ඒ ස්වභාවය සිහි කරගන්න නැතුව මේ වචනේ ස්වභාවය නුවණින් අල්ලගන්නට, තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ රූපයේ යථා භූත ස්වභාවය කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවක්. ඒකම තියෙනවා තව සුද්ද්‍රාෂ්ටක කියලා එතන කියනවා වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා උපාදාය රූප හතරකුත්. ඒකම මේ රූප කලාපයක් පවතින්නේ මෙන්න මේ සියුම් කලාප අටක් එක්ක හැමතැනකම. ඔකට කියනවා සුද්ද්‍රාෂ්ටකය කියලා. මේ ධර්මතා අට වෙන් කරන්න බෑ. විශේෂයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර එකක් තව එකකට වෙන් කරන්න බැරි ස්වභාවයෙන් තමයි පවතින්නේ. පඨවි ආපෝ ධාතුයෙන්, ආපෝ පඨවි ධාතුයෙන්, තේජෝ පඨවි ආපෝ දෙකෙන්, වායෝ පඨවි ආපෝ තේජෝ තුනෙන් කියන එකෙන් වෙන් කරන්න බෑ. මෙතනදී පඨවි කියන ස්වභාවය ගත්තොත් ධාතු කියන්නේ ස්වභාවාර්ථයක්. ස්වභාව කියනකොට අපි කියමුදන් හුලං හමන ස්වභාවයක් තියෙනවනේ. ඒ වගේ තද ස්වභාවය කියන අර්ථයක්. එතකොට ගලන වැගිරෙන බැඳෙන ස්වභාවාර්ථයක් ආපෝ. දවන තවන දිරවන ස්වභාවයක් තේජෝ. එතකොට හමන පින්දන හැකිලෙන සලෝන ස්වභාවයක් වායි. මේ වගේ ස්වභාව හතරක් අපිට හම්බ වෙනකොට මෙන්න මේ ස්වභාව කියන මට්ටම අපිට පේන්න යමක් යම් වස්තුවක් හම්බ වෙනකොට ඒ තියෙන්නේ අර සුග්‍රාස්තක මට්ටමේ රූප කලාප කෝටි ගණනක් එකතු වෙලා. හරිද? මේවා මේ දකින්න කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. දැනුමටයි මේ කියන්නේ. මෙහෙන් දකින්න බෑ අපිට. හරිද? දකින්න කියලා කිව්වත් දකින්න බෑ. අනික උරෙන් දැක කියලා තේරුමුකුත් නැහැ. ඉතින් මම මේ දැනට මේ ධම්මච්චිති ඥානය ගැන මම මේ කියන්නේ අපිට රූපේ හම්බ වුණත් මොන විදිහට හම්බ වුණත් නැතත් අපි දැනගත්තත් නැතත් අපිට යම් වස්තුවක් පෙනෙනකොට පෙනෙන දේ නිර්මාණය වෙච්ච රූපේ යථාභූත ස්වභාවය ගැනයි මේ කියන්නේ. මේක මේ ඔයගොල්ලෝ දකින්න කියන එකක් නෙමෙයි දැන් මේ කියන්නේ. ලෝකේ අපිට රූප කඳු ගණන් මිච්චි ගණන් ලොකුවට පොඩිවට දුර ළඟ කියලා හම්බ වෙන්න පුළුවන්. හම්බ වුණාට ධම්ම ත්‍ිතතාවේ නැත්තම් යථාභූත ස්වභාවයේ තමයි රූප කියන එක පවතින්නේ මෙන්න මෙහෙම කියන එකක් මම මේ කියන්නේ. මේක මේ දකින්ද මේක අනිවාර්යෙන් බලන්ද කියලා කියනවා නෙමෙයි ඈ. තේරුණාද? ඒ වහින් බලන්න බෑ. ඉතින් ඕක බලලා සමහර විට කෙලෙසුම් මිදෙනවා නම් අද විද්‍යාඥයෝ රහත් වෙලා. ඈ. නමුත් මම මේ කියන්නේ මෙන්න මෙහෙම සැනකිනුයි රූපය කියන එක පවතින්නේ තථාගතයන් වහන්සේ ඇති කල්ලින් නැති කල්ලින් අපි දැනගත්ත නොදැනගත්ත අපිට හම්බුණත් නැත අපිට ලොකුවට හම් වෙන අපි කියමුකෝ දැන් යම් රූපයක් වෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ කඩන්න පුළුවන් කියලා කියන්නේ ඒ කලාප වශයෙන් වෙන්ව පවතින නිසායි. එහෙම වෙන්ව පවතිනවා නම් අපිට පවතින්නේ නැත්නම් එකතම නම් පවතින මේ වස්තුව අපිට කඩන්න වෙන් කරන්න බෑ. වෙන්ව වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ වෙන් කරන්න පුළුවන්කම නිසා. අපි නිකමට කිව්වොත් දැන් ආල් ටිකක් පෙගෙන දැම්මහම පෙගෙනවා කියලා කියන්නේ ඒක ඇතුලේ තියෙන අර කලාප ඇතුලින් වතුරට යන්න ඉඩ තියෙනවා කියන එක. ඈ ඒ තරම් මේ සියුම් ස්වභාවයකින් මේ රූපයක් හැදෙන්නේ. එතකොට මෙන්න මේ වගේ උතන කියව පටිච්ච සම්පන්න බවක් තියෙනවා නැත්නම් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා කියලා පඨවි ආපෝට ආපෝ තේජවට තේජව වායවට වායව වාපව පඨවියට කියලා මේ වගේ වුණ උන්ට උපකාරව තමයි මේ හැම රූපයක්ම පවතින්නේ. ඕක තමයි ඔය රූපයක තියෙන සැබෑම ස්වභාවය අපිට හම්බ වෙන. හරිද? එතකොට එබඳු රූපයක් ආධ්‍යාත්මික රූපයට ගැටීම නිසා අපිට පහළ වෙන්නේ රූප කලාප ගොඩාක් එකට එකතු කරපු සටහනක් තමයි හිතට අපිට හම්බ වෙන්නේ. අර මම ඔකට ගොඩක් දුරට සමහර විටක කියනවා අපි ගල් කැට ටිකක් ගෙනල්ලා දැම්මොත් අපි එක්කෙනා එක එක ගල් කැටේ ගල් කැටේ ගල් කැටේ දාන්නේ දැම්මහම අපිට පේනනවා අවකාශ ධාතුවට සාපේක්ෂව කන්දක් හැඩයක් වෙනවා. නමුත් අපි අල්ලන්න ගියොත් අපිට පේන හැඩේ නෙමෙයි එතන තියෙන්නේ ගල් කැට. මේ ගල් කැටේ දන්නේ අනිත් ගල් කැටේ ගැන, අනිත් ගල් කැටේ දන්නේ අනිත් ගල් කැටේ ගැන. මේ ගල් කැට රාශියක් තියෙන්නේ. එහෙම තියෙන තැනක අපිට හිතට මැවිලා මේ හැහරහා හිතට මැවිලා පේනවා හැඩයක්. එතකොට අපිට පේන දේ පවතින දේ නෙමෙයි. ඒකයි දැන් අපිට මේ මොන විදිහට රූපයක් වෙනවද මේ හැම රූපයක්ම කනබුන ආහාරයෙන් හැදුණු රූප කලාප 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 වලින් රූපය කියන එක තියෙනවා. දැන් අපිට තේරෙන විදිහ ගැන නෙමෙයි රූපය ගැන බලන්โดන්නේ අපිට තේන ආකාරයට නෙමෙයි රූපේ පවතින ආකාරය ගැන. මේ එතකොට එබඳු රූපයක් නිසා අපේ හිතට පහළ වෙනවා හැඩතලයක් වෙනන බවක්. අර මම කියන්නේ නිලිංගුව දකිනකොට ජලය වගේ පේනවා කියලා. ඒ වගේ රූප කලාප තියෙන තැනක අපි මෙහෙම කළ වැලි ටිකක් මෙහෙම දැම්මොත් දැන් වැලි කැට තියෙන්නේ අපිට පෙනේ කන්දක්. දැන් කන්ද කියලා එකක් වැලි ගොඩ ඇතුලේ තියෙනවා නෙමෙයි වැලි තියෙන තැනක අවකාශ ධාතුවට සාපේක්ෂව අපිටයි මෙන්න හැඩයක් ඒ. එතකොට අපි අහක බලනකොට නැත්නම් අහකට යනකොටම වෙන්නේ මොකද්ද? අර වැලි කැට දෙකේ